ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු නියෝජක කථානායකතුමනි, ආරම්භයේදීම අපේ රටේ නීති හා සාමය සුරක්ෂා කරන්නට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන ශ්‍රී ලංකා පොලිසියේ විශේෂයෙන් 85,000කට වැඩි ප්‍රමාණයක් සේවය කරන අවස්ථාවකදී ඒ අයට ලැබෙන 140ක දීමනාව විශ්‍රාම වැටුපට ගැලපෙන ආකාරයට ක්‍රියාත්මක කරන්නයි කියන ඉල්ලීම තිබෙනවා. විශේෂයෙන්ම නීති හා සාමය අමාත්‍යතුමාගෙන් ඒ කර්තව්‍ය ඉෂ්ට කරන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම ජනාධිපති ආරක්ෂක කොට්ටාසය, අගමැති ආරක්ෂක කොට්ටාසය, ඇමති ආරක්ෂක කොට්ටාසය 24 පැය පුරාවටම කරනා වූ සේවාව තුළ ඒ අයට ලබා දෙන තුනෙන් එකේ දීමනාව ඒ ආකාරයෙන්ම සේවාවක් ඉෂ්ට කරන පාර්ලිමේන්තු පොලිස් කොට්ටාසයටත් ඒ ඉල්ලීම කරලා තිබෙනවා. අපි හිතන එක සාධාරණ ඉල්ලීමක්. ඒ යුතුකමත් ඉෂ්ට කරන්නේ කියලා මේ අවස්ථාවේ මං ඉල්ලීම් කරනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම ඊයේ දවසේ ගරු ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා මාතෘකා ගණනාවක් පිළිබඳව එතුමගේ මතය ඉදිරිපත් කරා. මං හිතනවා විපක්ෂයක් හැටියට, සමගි ජන බලවේගය හැටියට අපිත් ඉදිරිපත් කරපු කරුණු කාරණාවලට අපේ ප්‍රතිචාරය දැක්වීම යෝග්‍යයි කියලා අපි හිතනවා. දැන් එතුමා මේ සභාවට ප්‍රකාශ කරා මැතිවරණයක් පවත්වන්නේ නැහැ කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මැතිවරණයක් නොපැවැත්වීම ගැන එතුමා කරපු ප්‍රකාශය පිළිබඳව අපි පුදුම වෙන්න අවශ්‍ය නැහැ. ඒ මොකද එතුමා මේ තනතුරට ප්‍රවේශ වුණේ ඡන්දයකින් පත් නොවුණු තනි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ සභාවට ඇවිල්ලා අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙලා ඒක ජනාධිපතිවරයාගේ තීරීමක්. ඉන්පසුව පාර්ලිමේන්තුවේ 225කගෙන් බහුතරයක් අරගෙන ජනාධිපතිවරයා වුණා. මේ රටේ සර්වජන ඡන්ද බලය පිළිබඳව එතුමාට වැඩි විශ්වාසයක් නැහැ. මේ රටේ ජනතාවගේ ඡන්දයිතිය පිළිබඳව එතුමාට විශ්වාසයක් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. එතුමා මේ මැතිවරණයක් පවත්වන්නේ නැති කියන කතාවට ඒ මන්ද කියතොත් මැතිවරණයකින් පත් වෙලා 69 ලක්ෂයක් අරගෙන රටේ ජනාධිපති වෙලා ඉන්පසු මහමැතිවරණයේ 68 ලක්ෂයක වරමක් ලබාගෙන අගමැති වෙලා ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක ප්‍රධාන නියමුවෙක් වෙලා රටේ මුදල් ඇමති වෙලා ඒ 3 දෙනාටම ගෙදර යන්න සිද්ධ වුණේ මැතිවරණ පරාජයක් නිසා නෙවෙයි, රටේ ජනබලය නිසා, රටේ ජනතාවගේ ශක්තිය නිසා, රටේ ජනතාවගේ මතය නිසා. ඒ නිසා මම දැක්ක මේ මැතිවරණයක් පවත්වන්න නැති කියන කොටත් අනේ මේ සභාගරුවේ ඉන්න වහල්ලු කොට්ටාසක් ඒකට තප්පුඩි ගැහුවා. මොන මහජන නියෝජිතයෝද මැතිවරණයක් පවත්වන්න නැති කියනකොට ඒවට ඔල්වරසන් දෙන්නේ? මහ වහල් විදියටයි තාමත් හැසිරෙන්නේ. දැන් එක වහල් භාවයකින් තවත් වහල් භාවයකට ඇවිල්ලා. ඒ නිසා මැතිවරණයක් නැතුව ඔය කම්ෆර්ට් සෝන් එකක ඉන්න ඔය සියලු දෙනාට මම කියන්න කැමතියි, ඔහොම ඉන්න කිසි ගැටලුවක් නැහැ. අපිටත් ගැටලුවක් නැහැ. හැබැයි මතක තබා ගන්න, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමාට, බැසිල් රාජපක්ෂ මැතිතුමාට තමන්ගේ තනතුරු වලින් ඉවත් වෙන්න, බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙත් යන්න සිද්ධ වුණා. ඒ වගේ තත්ත්වයක් නිර්මාණය වුණේ ජනතාවට ඇහුම්කන් නොදුන්නු නිසා. ජනමතයට ගරු නොකරපු නිසා. අද අපි හැමෝම දන්නවා මහපොළොවේ යථාර්ථයයි මේක ඇතුලේ තියෙන විකෘතිය. මේ විකෘතිය ප්‍රකෘති කරන්නට ඕන. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවායි කියන ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඊයේ පළ කරපු මතය වෙනස් කරගෙන මැතිවරණයක් පවත්වලා මේ විකෘති භාවය නැති කරලා විනිවිද භාවයෙන් යුක්තව සැබෑ ජනමතයක් කරහා අපි මේ රට ගොඩගමු. ඒ නිසා මම කියන්න කැමති, ඊයේ ළඟපාත හිටපු වහල්ලු ටිකක් අප්පුඩි ගැහුවට මේ රටේ 120,000 දුක් වුණා, කලකිරුණා, කම්පා වුණා. ඒ කලකිරීම කම්පාව තුළ අනිවාර්යෙන්ම මේ රටේ වෙනසක් සිදුවිය යුතුයි. ඒ වෙනස ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව සිදුවිය යුතුයි කියන ඒ දැවැන්ත මහජන බලවේගය අනිවාර්යම නිර්මාණය වෙනවා. අරගලය ගැනත් කතා කරා. ඇත්ත වශයෙන්ම මං හිතනවා ජනාධිපතිතුමා කෙලෙහි ගුණ දන්නවා නම් අරගලයට ස්තුතිවන්ත වෙන්නට ඕන. මොකද රටේ ජනාධිපති තනතුර එන්නට එතුමට ඉවහල් වුණේ අරගලය. අරගලය නිසා තමයි ඉන්න ජනාධිපතිතුමාට ඉවත් වෙන්න සිද්ධ වුණේ, ඉල්ලාස් වෙන්න සිද්ධ වුණේ. විශේෂයෙන්ම කනගාටුයි කියන්න සුපුරුදු පරිදි අරගලය පිළිබඳව පොට පටලවගෙන ඉන්නේ. මේ ක්‍රියාත්මක වුණේ මොකක්ද? සාමකාමී පොදුජන අරගලයක්. දින ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වුණු සාමකාමී අරගලය, පොදුජන අරගලය කොහොමද හිංසනයට, ප්‍රචණ්ඩත්වයට පරිවර්තනය වුණේ? එදා අරලියගහ මන්දිරයේ පැවැත්වුණු රැස්වීම පසුව මයිනගෝගමටයි ගෝටගෝගමටයි ඒ අරලියගහ මන්දිරයට ඒකරාශී වූ කණ්ඩායම ගිහිල්ලා ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරපු නිසා එහෙමයි ප්‍රචණ්ඩත්වය නිර්මාණය වුණේ. ඒකෙන් අපි කීයටවත් කියන්නේ නැහැ උදේවරුවේ කරපු ප්‍රචණ්ඩත්වය වැරදි, හවස දියත්වුණු ප්‍රචණ්ඩත්වය හරි කියලා. ගෙවල් පුච්චපු එක වැරදි, මිනි මරපු එක වැරදි, හිංසා කරපු එක වැරදි. අදත් අපි කියනවා මේ උදේ සවස රෑ මේ ප්‍රචණ්ඩත්වය දියත් කරපු හැම කෙනාටම නීතිය හමුවට ගෙනවිල්ලා දැඩි දැනුවම් ලබා දෙන්නට ඕන. වෙළඳම ඇමතිතුමාට පහර පිට පහර ගැව්වා, නූලෙන් බේරුණේ. අතුකෝරළ ඇමතිතුමාගේ ජීවිතය අහිමි වුණා. අපි දකින්නේ කරගලයක් නෙමෙයි, ඒකරේ ත්‍රස්තවාදයක්. මිනි මරපු එක, හිරිහැර කරපු එක, පුච්චපු එක, දේපල විනාශ කරපු එක, පොදු දේපල, පෞද්ගලික දේපල සුන්නත් දූලි කරපු එක, ඒක ත්‍රස්තවාදය. ඒක අරගලය නෙමෙයි. මොකද්ද අරගලය කියන්නේ? අරගලය කියන්නේ මේ රටේ ජනතාවගේ දුක කඳුල වේදනාව තුළ මේ රටේ ජනතාවට ලබා දිය යුතු මූලික අයිතිවාසිකම් අහිමි වෙන මොහොතක මේ රටේ ජනතාව තමන්ගේම ශක්තිය තුලින් පෙළ ගැහුණා. ගෑස් අහිමි කරනකොට, ඩීසල් පෙට්‍රල් භූමිදල් අහිමි කරනකොට, පෝර ටික අහිමි කරනකොට, අධ්‍යාපනය, සෞඛ්‍ය, මිනිස් ජීවිතයට අවශ්‍ය සීලු දේ අහිමි කරනකොට, රැකී රක්ෂා නැති කරනකොට, කර්මාන්ත ශාලා විනාශ වෙනකොට, ජනතාවගේ ඒ නැතිබැරිකම තුළ, ඒ ඌනතාවය තුළ, ඒ පීඩනය තුළ, අසහනය තුළ ජනතාව නැගිට්ටා. ඒ නැගිට්ට සාමකාමීව ජනාධිපති මන්දිරයට යනකොට මේ රටේ ත්‍රිවිධ හමුදාව පොලිසිය එක වැඩි පහරක් එල්ල කරාද? එහෙම කරේ නැහැ. ඇයි? මේ රටේ ආරක්ෂක අංශවලට තේරුණා ජන හද ගැස්ම කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම හිතන්නේ මේ අරගලයේ කියන එක පටලව ගන්න හොඳ නැහැ. මේ රටේ පොදු ජන අරගලය සාධාරණයි. මේ රටේ පොදු ජන අරගලය ප්‍රජාතන්ත්‍රවාදී. ඒ පොදු ජන අරගලයේ ක්‍රියාත්මක වුණේ හිංසනෙන්, ම්ලේච්ඡත්වෙන්, ත්‍රස්තවාදෙන් තොර. මිනිසුන්ට හිංසා කරන ත්‍රස්තවාදේ පටන් ගත්තේ අරලියගහ මන්දිරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම තුළ. ඒක ළමයි තිත් ඇත්ත. කාගේවත් චරිතය ඝාතනය කරනව නෙවෙයි. අපි එහෙම කරන්නෙත් නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න කැමති, අපිට ඇහුණා කියනවා පොදු ජන අරගලය ආරක්ෂක අංශ යොදවලා හදිසි නීතිය යොදවලා මර්ධනය කරනවා කියන කතාව. ඒවට අපි ඉඩිතයක් නැහැ. ඒවට මේ රට ඉඩක් නැහැ. ඕනම සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී පොදු ජන අරගලයට මේ රටේ ඉඩක් තියෙනවා. ඒකට අපි හයිය දෙනවා. ඒකට අපි නායකත්වය ලබා දෙනවා. ඒව නතර කරන්න කාටවත් බෑ. හැබැයි යම් කෙනෙක් හිංසනය, පීඩනය, මිනීමරීම, මංකොල්ලකෑම, පිච්චීම, පිලිස්සීම, ගෙවල් පුච්චන එක, රාජදේපල පුච්චන එක, අන්න ඒකට විරුද්ධව සියලුම ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන්න. ඒකට විරුද්ධව අයිතියක් තියෙන ආරක්ෂක අංශයට, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට ඒ රාජකාරියේ යුතුකම ඉෂ්ට කරන්න. හැබැයි මේ රටේ දූෂණය, වංචාව, හොරකම, මංකොල්ලකෑම තුල මේ බංකොලොත්තුණු අපේ රටේ, මේ ආර්ථික අපරාධ සිදුණු අපේ රටේ, මේ ආර්ථික අපරාධ ඉෂ්ට කරපු ඒ පවුල් පරපුරට විරුද්ධව රටේ ජනතාව නැගී සිටින එක මොන ජගතෙකුටවත් නතර කරන්නට බෑ. නතර කරන්න අපි ඉඩ තබන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ කියනවා. මෙතන පොරොටෝක් දීලා හිතන්න එපා මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ අවස්ථාවේ ඊයේ කතාවේ කියලා තිනවා මේ මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අනුගාමිකයෙක් කියලා. ඉතින් මට කෙටියෙන් කියන්න තියෙන්නේ මම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අනුගාමිකයෙක් නම් මං අද විපක්ෂ නායක නෙවෙයි, මං අද ජනාධිපති. ඔහුගේ අනුගාමිකයෙක් නම් මං ජනාධිපති. මං එතුමා ළඟට ගිහිල්ලා වැඳ වැටිලා ජනාධිපතිකම් ඉල්ලුවේ නෑ. පාර්ලිමේන්තුවේ බහුතරයේ උදව් ඉල්ලුවේ නෑ මට ජනාධිපති වෙන්න. මම එතුමාගේ අනුගාමිකයෙක් ඇද්ද කියන එක ඔබතුමා හොඳට දන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට. අන්න ඔබතුමා එතුමාගේ අනුගාමිකයෙක්. ඒ නිසා මම හිතන්නේ ඒක ගැන මම වැඩි කියන්න යන්නේ නැහැ. මොකද මට කියන්න තියෙන්නේ රාජපක්ෂ මැතිතුමාගේ හෝ රාජපක්ෂ පවුලේ අනුගාමිකයෙක් නම් අද මම විපක්ෂ නායක නෙවෙයි, අද මම ජනාධිපති. හැබැයි සක්විති රජකම දෙනවායි කිව්වත් අපි ප්‍රතිපත්ති කඩ කරලා අපේ ආත්මය, අපේ ප්‍රතිපත්ති, අපේ දර්ශනය, අපේ වැඩපිළිවෙල තුට්ටු දෙකට වෙන්දේසි කරන පහත් තුච්ඡ දේශපාලනය අපි ක්‍රියාත්මක කරන්න නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි, මම දැක්කා ගරු ජනාධිපතිතුමා 13 ගණන එක් එක්කෙනාගෙන් අහනවා. අර පන්ති කාමරයක වගේ නැගිට නැගිට ඇස්සෙව්වේ. දැන් ඔයා කැමතිද, ඔයා කැමතිද, ඔයා කැමතිද කියලා. සමගි ජන බලවේගයේ ස්ථාවරය බොහොම පැහැදිලි. අපි කවදාවත් 13 plus 13 minus කියලා නැහැ. අපි කවදාවත් 13 එක ඉරදමන්න කටයුතු කරලා නැහැ. මේ පොහොට්ටු පාර්ශවයේ කණ්ඩායම් තමයි පිටරට ගියම 13 plus, අපේ රට ඇතුලේ 13 minus. අපි බොහොම ශක්තිමත් ස්ථාවරයක ඉන්නවා. 13 වෙනි සංශෝධනය කේන්ද්‍ර කරගෙන පවතින ආකාරයට බලය බෙදීමට අපි එකඟයි. අපි ඒ ස්ථාවරයේ ශක්තිමත් වෙ ඉන්නවා. අපි සැලෙන්නේ නැහැ. අපි හෙලෙන්නේ නැහැ. අපි දේශපාලන වරදාන වරප්‍රසාද වලට අපි අපේ ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ. විකුණන්නේ නැහැ. ඒ නිසා 13 අපි ඉන්නවා. මට අහන්න ලැබුණා ගරු ජනාධිපතිතුමා කියනවා අයවැයෙන් පසුව විශේෂ සර්වපාක්ෂික සාකච්ඡාවක් තියලා නිදහසට පෙර නිදහස් දිනයට පෙර උතුරු නැගෙනහිර ප්‍රශ්නයේ ගැටලුව පිළිබඳව අවසාන තීන්දුවකට එනවා කියලා. එක රටක් තුල නොබෙදුණු නොකඩුණු රටක් තුල රටේ ඒකීය භාවයේ සුරක්ෂා කරමින් බහුමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වයේ රැකගැනමින් ඒ කරන බලය බෙදීමට අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි කිව්ව වගේම නිදහස් දිනයට පෙර අපි හැමෝම එකට එකතු වෙලා මේ ගැටලුව විසඳමු. ඒ සඳහා අවශ්‍ය දායකත්වයේ නායකත්වය අපි ලෑස්ති ඉදිරියේ ඉඳලා ලබා දෙන්න. We will lead from the front. We will not just follow. අනුගාමිකත්වයෙන් නෙමෙයි නායකත්වය උනත් අපි ලබා දෙන්නම්. ඒ ජනාධිපතිතුමා අදහස් කරන ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ දේ කරන අතරතුර මම දැක්ක අපේ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන බොහෝම උනන්දුවෙන් එතුමා ගැන කතා කරනවා. ඔව් බැසිල් රාජපක්ෂ මැතිතුමාට රටට ඇතුල් වෙන්න අයිතියක් තියෙනවා. ඔහු මේ රටේ යන එන පුද්ගලෙක්. ඒක කිසි ගැටලුවක් නැහැ. ද්විත්ව පුරවැසි එතුමාට අයිතිය තියෙනවා මේ රටට එන්න. හැබැයි මම මතක් කරන්න කැමති ජනාධිපතිතුමාට මෙන්න මේ කාරණාව. හිටි හැටියේම බැසිල් රාජපක්ෂ මැතිතුමාට එතුමාගේ අනුකම්පාව යොමු වෙලා තිබෙන්නේ. මතකද දැන් නැහැ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක හරි හරියට තර්ක කරා. වාද විවාද කරා. මේ සභාවෙත් වාද විවාද කරා. මොකක් පිළිබඳව? IMF එක ගැන තියෙන එකඟතාවයන් අවබෝධතාවයන් මේ සභාවේ සභාගත කරන්නයි කියලා. මේ පාර්ලිමේන්තුව රටේ ප්‍රධාන මූල්‍ය බලයේ තියෙන ආයතනය කියලා. බොහොම පැහැදිලි වේවෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ලොකුට සටන් වැදුණා. දැන් බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක අලුත් හිතයිසී භාවයක් ඇති වෙලා තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා උපදෙස් දීලා තියෙනවද දන්නේ නැහැ. IMF staff level agreement එක පාර්ලිමේන්තුවේ සභාගත කරන්න එපයි කියන උපදේශය. ඒකද දන්නේ නැහැ මේ අලුත් යාළුකමට හේතු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මගේ second reading එකේ කතාවෙත් කිව්වා මේ staff level agreement එකේ ප්‍රතිපාදන නොදැන මේ සභාවේ අපි මේ කරන්නේ අඳුරේ යටපත ගෑම. We are groping in the dark. අපි නිකන් ඔහේ වාද විවාද කරනවා. දවස් ගණනාවක් වාද විවාද කරනවා. නමුත් හරියාකාර දත්ත තොරතුරු සංඛ්‍යාලේඛන ප්‍රතිපත්ති නොදැන. අද සිදුවිය යුත්තේ මොකද්ද? අද අපි දැනගන්නට ඕන මේ රටේ ඩෙට් රීස්ට්‍රක්චරින් ප්‍රෝග්‍රෑම් එකේ වර්තමාන ප්‍රගතිය මොකද්ද? මොකද්ද ඩොමෙස්ටික් ඩෙට් වලට වෙන්නේ? ඩොමෙස්ටික් ඩෙට් වල හෙයා කට් එකක් වෙනවද? එහෙම හෙයා කට් එකකට රජය එකඟ වෙනවද? එහෙම හෙයා කට් එකක් වුණොත් අපේ රටේ තියෙන මූල්‍ය පද්ධතියට, බැංකු පද්ධතියට සිදුවෙන අගතිය පිළිබඳව කටයුතු සොයලා බලලා තියෙනවද? පරිශ්‍රණයක්, සමීක්ෂණයක්, ගවේෂණයක් කරලා තිබෙනවද? ඉදිකිරීම් කර්මාන්තේ, සංචාරක කර්මාන්තේ දස ලක්ෂ ගණන් මිනිස්සු අනාථ වෙලා කුලී කරුවගේ ඉඳලා ස්වර්ණ කියලා ලාභියගේ ඉඳලා women headed households කාන්තා මූලික ගෘහ ඒකකය මේ හැම කොට්ටාසයක්ම වැඩ කරන ජනතාව, රාජ්‍ය සේවකයන්, සුළු මධ්‍යම පන්තිය, මධ්‍යම පන්තිය මේ හැම කණ්ඩායමක්ම අද අනාථ වෙලා තියෙනවා. මම ඔබතුමාලට කියන්න කැමතියි අපි විපක්ෂයක් හැටියට හැම විටම උදව් කරනවා. ඊයේ දිනේ ඉදිකිරීම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ පාර්ශවකරුවන් ගෙනල්ලා ආසියානු සංවර්ධන බැංකුවේ අපේ රටේ නිත්‍ය නියෝජිත එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා අධ්‍යක්ෂකතුමා එක සාකච්ඡා කරලා කොයි විදිහටද ඉදිකිරීම් කර්මාන්තේ ලක්ෂ 11ක් කැපෙනවා සමාවෙන්න ලක්ෂ 11ක් ඍජුව වක්‍ර රැකිය ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් යැපෙනවා දල දේශීය නිෂ්පාදිතියට 6ට 6ත් 8ත් අතර දායකත්වයක් ලබා දීලා තිබෙනවා ඒ වගේම ඩොලර් රුපියන සංචාරක කර්මාන්තේ ඩිජිටල් ශේෂ්ත්‍රය මේ හැම ශේෂ්ත්‍රයකටම අපි මැදිහත් වෙලා අපි උදව් කරනවා පහසුකම් සපේ හැබැයි එකක් කියන්නට ඕන මේ එක එක සුන්දර ජවනිකා රංගපාලා මේ රටේ මූලික ප්‍රශ්න යටපත් කරන්නට එපා මිනිස්සුන්ට දැනගන්නට ඕන මේ IMF සාකච්ඡාවල ප්‍රතිඵල මොනවාද ස්ටාෆ් ලෙවල් අග්‍රීමෙන්ට් එක මොකක්ද ඒ තුලින් මේ රටේ ජනතාවට අත්පත් වෙන ඉරණම මොකක්ද මෙන්න මේව ගැන තොරතුරු අවශ්‍යයි ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහොම පැහැදිලිව කියන්න කැමතියි මේ රටේ අනිවාර්යෙන්ම මැතිවරණයක් අවශ්‍යයි පාර්ලිමේන්තුවේ තියෙන විකෘති ජන නියෝජනත්වය ප්‍රකෘති කිරීම සඳහා නිවැරදි කිරීම සඳහා ඒක මේ ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් විපක්ෂ නායකවරයාටවත් පක්ෂ නායකයන්ටත් මේ 225ටම ගන්න පුළුවන් හුදෙකලා ගන්න පුළුවන් තනි තීන්දු නෙවෙයි ජනමතයට සවන් නොදීමේ පළ විපාක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාද ඒක විඳිනවා ජනමතයට සවන් දෙන්නට ඕන බිමට සවන් දෙන්නට ඕන මහපොළොවට පය ගහලා ජීවත් වෙන ලක්ෂ 220ක සවන් දෙන්නට ඕන ඒකට සවන් නොදුන් තැන්වල අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ හිටපු ජනාධිපතිතුමාට අත්පත් වුණු ඉරණමම තමයි වර්තමාන ජනාධිපතිතුමාටත් වර්තමාන රජයටත් අත්පත් වෙන්නේ ඒ වගේම නැවත නැවතත් පුනුපුනා කියනවා අරගලයේ වැරදි විදියට විකෘති ආකාරයට අර්ථකථනය කරන්න එපා එක පැත්තකින් සාමකාමී පොදු ජන අරගලය ඔව් තවත් පැත්තකින් යම් යම් කණ්ඩායම් යම් යම් කොට්ටාස ප්‍රචණ්ඩත්වයේ ක්‍රියාත්මක කරා මම කියනවා පැහැදිලිවම අතකෝරල මැතිතුමා වේගම මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායම් වලට ගෙවල් පුච්චපු අය ඒකෝ ත්‍රස්තවාදී හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ අද පොදු ජන අරගලය වෙනුවෙන් හන නගපු සිරිදම්ම හාමුදුරුවංග වසන්ත මුදලිගේලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පඩත යටතේ සිරගත කරලා තියෙනවා මේක සාධාරණද මේක හරිද මම පැහැදිලිව ඉල්ලීමක් කරනවා කරුණා කරලා සිරිදම්ම ස්වාමින්වන් වහන්සේ ඒ වගේම වසන්ත මුදලිගේ නිදහස් කරන්න කටයුතු කරන්න ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හකුලාගෙන රටේ ජාතික ආරක්ෂාව සාක්ෂාත් කරන මිනිස් අයිතිවාසිකම ආරක්ෂා කරන නව පනතක් අපේ රටට අවශ්‍යයි අපි මොනම ආකාරකින්වත් ජාතික ආරක්ෂාව පළුදු කරන්නට ඉඩ තබන්නේ නැහැ හැබැයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හරහා මතක තබා ගන්න ජාතික ආරක්ෂාව රැක ගන්න ඕනේ ජාතික අනාරක්ෂිත භාවය නිර්මාණය වෙන එකයි සිද්ධ වෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම පොදු ජන අරගලයත් සමග සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් විපක්ෂයේ අපේ අනෙකුත් සන්ධාන සියලු දෙනා නැගී සිටිනවා එකට හිට ගන්නවා ආරක්ෂක අංශ වලට පණිවිඩයක් ලබා දෙනවා කරුණා කරලා ওই දේශපාලන නායකින්ගේ බොරු ගුලි ගිනින්න එපා තමුන් නාන්සලා ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව මිනිස්සු පාරට බහිනකොට ඔබතුමන්ලා දැනගන්න ඒ මිනිසුන්ගේ මිනිස් අයිතිවාසිකම් ෆන්ඩමෙන්ටල් රයිට් එක මානව අයිතිවාසිකම් ආරක්ෂා කර මිනිසුන්ට පාරට බහින්න කාගෙන්වත් අවසර ඕනේ නැ මොන අවසරද ඒ නිසා ඒවට අභියෝග කරන්න දෙන්න එපා අපි සූදානම් නැ ඒ වගේ රාජ්‍ය භීෂණයකට රාජ්‍ය ඒකාධිපතිත්වයකට රාජ්‍ය ආඥාදායකත්වයට අපි සූදානම් නැහැ අපිත් මහපාරට බහලා මේ රටේ පොදු ජනතාවත් සමග එකට හිට ගන්නවයි කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරන ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට මීළඟට ගරු කපිල අත්තුකෝරළ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක් තියෙනවා ඕඩර් ප්ලීස් ගරු ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමා මූලාසනයට
අවසරයි
ගරු කතා කර
අවසරයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ වගේම වියත් උගත් මේ උත්තරීතර සභාවේ සිටින සීලුම දෙනාගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඒ වගේම මේ අවස්ථාවට නරඹන්නන් ලෙස පැමිණි ආදරණීය දුවා දරුවන් ඒ වගේම විද්‍යාලවල ගුරු බෞතුම් සීලු දෙනාගෙන් අවසරයි 77 වෙනි අයවැය විවාදයේ ආරක්ෂක වැසිෂය කතා කරන මේ මොහොතේ පළමුවම සිහිපත් කරන්න ඕන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි වසර 30ක් තිස්සේ පැවතුණු යුද්ධය අවසන් කරපු විශේෂයෙන් මේ ත්‍රිවිධ හමුදාවේ සීලු දෙනා ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේ එදා ඒකට අවශ්‍ය කරන දේශපාලන නායකත්වය ලබා දුන්නු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පක්ෂ විපක්ෂ ඒ දේශපාලන නායකින් සීලු දෙනා ඉතාම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා ඒ වගේම මතක් කරන්න ඕනේ මේ පසුගිය අරගලමය ස්වභාවයත් එක්ක මේ රටේ ඇතිවෙච්ච තත්ත්වය අද සමනය වෙලා තියෙනවා පාලනය වෙලා තියෙනවා එතකොට ඒ තත්ත්වය තුල අපි දැක්කා මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන හැම නායකයෙක්ම අද මෙතන ඉඳලා මේ තුල ඉඳගෙන මේ කාරණාව කතා කරන්නේ මේ පාර්ලිමේන්තුව කියන ආයතනය සුරක්ෂිත වෙච්ච හින්දා පාර්ලිමේන්තුවට පැනලා මේ පාර්ලිමේන්තුවත් කඩා බිඳලා දාලා පාර්ලිමේන්තුවත් ගිනිබත් කරන්න එදායි අරගල කරුව සූදානම් වෙලා ඉඳද්දි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ යුද හමුදාවේ ඒ කටයුතු කරපු සීලු දෙනත් එක්ක ඒ වගේම මේ ත්‍රිවිධ හමුදාවේ සියල්ලෝම වගේම පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සීලු දෙනාමත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ මොකද අපි දැක්කා මේ ආයතනය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ විශේෂයෙන්ම යුද හමුදාවේ ඒ ආදරණීය සොල්දාදුවෝ ඒ නිලධාරීන් ඒ වගේම පොලිසිය උදවිය අපි දැක්ක මේ මහා පාරේ තියාගෙන බත්පත කෑවේ නිදාගන්න තැනක් තිබුණ නැහැ කූඩාරම් ගහලා කූඩාරම් අස්සේ නිදාගත්තේ එහෙම නිදාගෙන මේක ආරක්ෂා කරපු හිඳයි අපි අද මෙතන ඉඳලා මේ කතා කරන්න කියලා මතක් කරන්න ඕනේ ඒත් එක්කම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා ඒ තත්ත්වයේ සමනය කරපු වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොහිටින්ද අද විපක්ෂ නායකතුමාට හෝ මේ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීන්ට හරි අපිට හරි ආණ්ඩු පක්ෂ කතා කරන්න තැනක් නැහැ කතා කරන්න විදිහක් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පාරට බහින්ද බැරි යුගයක් නිර්මාණය වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව ඝාතනය කරපු යුගයක් මිනිස් ජීවිත විශාල ගණනක් විනාශ කරපු යුගයක් ඇති වුණා ඒ තත්ත්වය සමනය කරේ වර්තමාන ජනාධිපතිතුමා බව ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ විපක්ෂ නායකතුමා මතක් කර අරගලය ගැන අරගලය ගැන කියවීම් දෙකක් තියෙනවා අරගලය මිනිස්සුන්ගේ පීඩනයක් තිබ්බා ඒ පීඩනය කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච පීඩනයක් සමහර විට දේශපාලන අධිකාරිය කෙනෙක් හින්දා කණ්ඩායමක් හින්දා වෙන්න පුළුවන් සමහර විට රාජ්‍ය ආයතනක ප්‍රධානීක හෝ රාජ්‍ය ආයතන සේවකයන් හින්දා ඇතිවෙච්ච පීඩනයක් වෙන්න පුළුවන් පෞද්ගලිකව තිබුණු ආර්ථික අර්බුදයක් වෙන්න පුළුවන් ඒත් එක්කම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපෑවක් කොවිඩ් අර්බුදේ ගෝලීය වසංගතයක් ලෝක අර්බුදය අපිටත් බලපානවා අර මිනිස්සුන්ගෙ තිබිච්ච පීඩනයකට මේ ආර්ථික අර්බුදය එකතු වෙනකොට මිනිස්සුන්ට පීඩනයක් ඇති වුණා අපි ඒක පිළිගන්න ඕනේ එතකොට අපේ සමහර දේශපාලන නායකයෝ සමහර දේශපාලන පක්ෂ ඒකට අවශ්‍ය කරන උත්තේජස සැපයෝ මිසක් එගින්න නිවන්න කටයුතු කරේ නැහැ කියලා මම චෝදනා කරනවා එතකොට අපි කල්පනා කරන්න ඕනේ කොහොමද මේ අරගලයක් කියලා නිර්මාණය වුනේ මිනිස්සුන්ගේ පීඩනය කොහොමද තව මිනිස්සෙක්ව මරණ තැනට පත් වුනේ මිනිස්සුන්ගේ පීඩනය කොහොමද තව කෙනෙක්ගේ දේපලක් විනාශ කරන තැනට පත් වුනේ අපි කල්පනා කළ යුතු නැද්ද දැන් මේ ප්‍රශ්න අපි හැමෝම එකට එකතු වෙලා කටයුතු කළ යුගයක මේ දෙගොල්ල දෙපැත්තට බෙදිලා කටයුතු කිරීම සම්බන්ධව මට කනගාටුවක් තියෙනවා ඇත්තරම අරගලය වෙලා අපි දැක්කා ඒ වෙලාවේ මිනිස්සුන්ට කන්න දුන්නේ බුරියානි අපි දැක්ක සංසරණය වෙන විශාල මුදල් ප්‍රමාණයක් කොහොමද මේ සල්ලි ටික මෙහාට ආවේ මෙතන අරගලයට මිනිස්සුන්ගේ පීඩනයට යහ ගියපු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපිට කල්පනා කරන්න බැරිද එතකොට ඒ කුමන්ත්‍රණය විසින් මිනිස්සුන් උසිගැන්නුවා මිනිස්සුන් ඉස්සරහට දැම්මා තව කෙනෙක්ව මරණ තත්ත්වයට තව කෙනෙක්ගේ දේපල විනාශ කරන තත්ත්වයට මිනිස්සුන්ව පත් කරා එහෙම වෙලා අවසානයේ මේ රටට අත්පත් වෙච්ච ඉරණම පිළිබඳව අපි දෙවතාවක් කල්පනා කළ යුතුව තියෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අරගලය සාධාරණ එකක් පෞද්ගලික මගේ මතේ මිනිස්සුන්ගේ සැබෑ පීඩනය හැබැයි ඒ පීඩනය විසින් මොනවා හරි ක්‍රමයේ වෙනසක් ඉල්ලපු මිනිස්සු බලාපොරොත්තු වුණා මේ ක්‍රමයේ වෙනස් වෙයි කියලා ජනාධිපතිතුමා ගෙදර ගියා අගමැතිතුමා ඉල්ලාස් වුණා කැබිනට් මණ්ඩලෙම ඉල්ලාස් වුණා ඒ ඉල්ලාස් වෙලා මිනිස්සුන්ට අත්පත් වෙච්ච වාසිය මොකද්ද ඇයිඒ වාසිය මිනිසුන්ට ආවේ නැත්තේ? ප්‍රජාවට මේ ඒකේ වාසිය ගණ්ඩ දුන්නේ නැහැ. සමහර දේශපාලන පක්ෂ සමහර දේශපාලන නායකයෝ ගිහිල්ලා මේ මිනිසුන්ගේ පීඩනය ඒ අරගලය වික්කා මුදලට ගත්තා පොර කෑව බලයට. ඒ වාසියත් පත්තන දුන්නා කියලා මම චෝදනා කරනවා විපක්ෂන අගම ඇතුළු මේ සීලු දෙනාට. ඒක මතක් කරන්න ඕනේ, මාධ්‍ය සදාචාරය, මාධ්‍යයට සදාචාරයක් තිබිය යුතුයි. හැබැයි මාධ්‍ය විසින් මේ රටේ නීති පද්ධතියත් පත් කරගන්න හදනවනම්, මේ රටේ බලයත් පත් කරගන්න හදනවනම්, මේ රටේ ඕනම නායකයෙකුට ගහන්නද මාධ්‍ය ආයතන ටික රැස් වෙලා ඉන්නවා. කොහෙද මේ රටේ නීතියක් තියෙන ආරක්ෂකංශ වැසිස කතා කරන වෙලාව මම අහනවා. එතකොට එදා ඒ නිර්මාණය වෙච්ච පීඩනයේ අරගලයේ මතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරණව, නියෝජ්‍ය පොලිස්පතිතුමාට පහර දෙනවා. එතකොට යුද හමුදාපතිතුමාට තනියම පාට බහගන්න බැරි කාලයක්, පොලිස්පතිතුමාට පාට බහගන්න බැරි කාලයක් එදා නිර්මාණය වුණා. ඒත් එක මතක් කරන්න ඕනේ, සමාජ මාධ්‍ය ජාලවලට වාරණය පැමිණිය යුතුයි. අද සමහරලාවට මේ ගෑනු උදවියගේ නම් වලින් තියෙන පිරිමින්ගේ අකවුන්ට්ස්, සමහරලාට පිරිමියාගේ නමින් ගෑනු අය පාවිච්චි කරන සමාජ මාධ්‍ය ජාල තියෙනවා. එතකොට ඕනෑම වෙලාවක ඕනම කෙනෙක්ව මේ මාධ්‍ය ජාලයේ ඉස්සරහා නිර්වත් කරන්න ඒ මිනිස්සුල් සැදී පැහැදී ඉන්නවා. ඕනම කෙනෙකුට විරුද්ධව වෛරය වපුරන්නේ සමාජ මාධ්‍ය ටික ලෑස්ති වෙලා තියෙන එක ඇත්තටම කනගාටුවට කාරණාවක්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ගරු මුලසරුණ මන්ත්‍රීතුමනි, අපි අද ආරක්ෂක වැසිස ගැන කතා කරන්නේ. තවමත් ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දෙපැත්තට බෙදිලා වාද විවාද කරනවා. හැබැයි අපි කල්පනා කළ යුතු කාරණා කීපයක් තියෙනවා. SWRD බණ්ඩාරනායක ඝාතන 1959 සැප්තැම්බර් 2 වෙනිදා සිද්ධ වෙනවා. විපක්ෂ නායකතුමාගේ තාත්තාව ඝාතනය කරනවා 1993 මැයි 1 වෙනිදා. එතකොට බණ්ඩාරනායක ඝාතනය සිද්ධ වෙනවා. ස්වාමින් වහන්සේ නමක් උදේ පාන්දර බණ්ඩාරනායක මැතිතුමා හම්බෙන්න එනවා. ධන ගහලා බඳිනකොට වෙඩි තියෙනවා. මැයි 1 වෙනිදා කම්කරු වෙනවා කතා කරනකොට ප්‍රේමදාස මහත්තයා ඝාතනය කරනවා. එක්සත් ජාතික පක්ෂේ වුණත් එදා මේ රටේ නායකයා 2% හරි 3% හරි වෙන්න ඇති LTTEගේ සම්පූර්ණ පිරිස ඊට අඩු ප්‍රමාණයක්. හැබැයි මේ රටේ නායකයව මැරුවා. එතනින් පල්ලෙහාට ඝාතන රැසක් දේශපාලන නායකයෝ බහුතරයක් මේ රටේ මරලා විනාශ කරනවා. ආර් ප්‍රේමදාස මහත්මයාෙන් පස්සේ ලලිත් ඇතුළත් මුදලි, එතකොට DM දසනායක, ගාමිණී දිසානායක, ජේරාජ් ප්‍රනන්දුපුල්ලේ, CV ගුණරත්න, තව නම් පෙළක් දේශපාල නායකයෝ බහුතරයක් ඝාතනය කරලා. එතකොට අපි හිතන්න ඕනේ නැද්ද කලින් කලට මේ ඝාතන ටික සිද්ධ වුණේ කොහොමද කියලා? රටේ නායකයවත් මරලා, මේ පාර්ලිමේන්තුවේ එදා 225 නියෝජනය කරපු මිනිස්සුන්ගෙන් බහුතරයක් මරලා. එතකොට සිරිමාව මැතිනි එනවා, රාජපාලනේ බාර ගන්නවා, වසර පහකට අසන්න කාලයක් මේ රට පාලනය කරනවා. ඊට පස්සේ නොයෙකුත් රැලි, නොයෙකුත් උද්ඝෝෂණ නිර්මාණය කරනවා, ගෙදර යන්න සිද්ධ වෙනවා. ප්‍රේම JR ජයවර්ධන මැතිතුමා එනවා, වසර පහයි රට කරන්න හම්බෙන LTTE එක එනවා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයාව ඝාතනයම කරලා දානවා. DB විජේතුංග මහත්තයා මාස 3යි රට පාලනය කරන්නේ. චන්ද්‍රිකා නෝනට බෝම්බ ගහනවා. ඊට පස්සේ එනවා මෛත්‍රීපාල සිසේන මහත්තයත් එක්ක රණවීර කුමසික මහත්තයා එදා යහපාලනේ බාර ගන්නවා. සහරන් ලබෝම පුරව ගන්නවා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට බාර ගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදරම යනවා. තවත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දෙපැත්තට බෙදලා වාද විවාද පවත්වනවා. මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා විපක්ෂ නායකතුමාට කරන දෝෂාරෝපණයක් නෙමෙයි මේක, උපේක්ෂාවෙන් අහන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ. ප්‍රේමදාස මහත්තයාවත් මරපු, බණ්ඩාරනායක මහත්තයාවත් මරපු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අමරකීර්ති මන්ත්‍රීතුමා ඇතුළු බහුතරයක් ඝාතනය වෙච්ච දේශපාලන අධිකාරීක සමාජිකයෝ අපි. එතකොට දැන් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ රටේ කණ්ඩ බොණ්ඩ නැහැ. දරුවෝ දහස් ගාණක් රටේ මන්ද පෝෂණ තත්ත්වයන් වලින් පෙළෙනවා. ඒ වගේම ගැබිදි මව්වරු දරුවෝ හම්බෙන්නේ නම්මලා දහස් ගාණක් මේ මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙනවා. අර්බුදය ඩොලර් නම්, අර්බුදය විදේශයෙන් එන මුදල් නම්, ඇයි මේකට අපි හැමෝම එකතු වෙලා උත්තරයක් දෙන්නේ නැත්තේ? 225 මෙපා කියලා කිව්වේ මිනිස්සු කිව්වේ. අද විපක්ෂ නායකතුමා මොනවා කිව්වත් 225 මේ කතනක තියලා මරන්න ඕනේ කියලා කිව්වේ. එතකොට මිනිස්සුන්ට ඒ තරම් මේපා වෙන්න මොකද්ද මේ හේතුව කියලා අපි දැන් කල්පනා කළ යුතු තියෙනවා. එදා යුද්ධයේ වෙලාවේ මේ රටේ දහස් ගණක් මේ රට හදන තරුණයෝ ටිකක් නැති කරලා දැම්මා. ජවිපේ කැරැල්ල වෙලාවේ 60,000කට ආසන්න පිරිසක් මරලා දැම්මා. ඝාතන ලයිස්තුවක් එක්ක ඒ රට හදන තරුණ ජවයක්, ඒ වගේම හොඳ මොළ ටිකක් අපේ රටට අහිමි වුණා. හොඳ දේශපාලන පන්නරයක් තිබිච්ච, හොඳ අධ්‍යක්ෂකින් තිබිච්ච දේශපාලනඥයෙක් අපිට අහිමි වුණා. හැබැයි තවමත් අපි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දෙපැත්තට බෙදිලා අපි වාද විවාද කරගන්නවා. අද ආණ්ඩු පක්ෂය ඉන්න කොට එදා විපක්ෂය හිටියේ. ඒ අයත් එහෙමම කරන්නේ මම මේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. එදා අද විපක්ෂ ඉන්න කට්ටිය එදා ආණ්ඩු පක්ෂේ හිටියේ. එතකොට මේ ඇති වෙලා තියෙන අර්බුදයට අපි හැමෝම වග කියන්න ඕනේ. එක දවසකින් දෙකකින් වසරකින් දෙකකින් ගත්තු ණය නෙමෙයි මේ බලපාලා තියෙන්නේ. කොවිඩ් එකත් කොවිඩ් අර්බුදයත් එක්ක කොවිඩ් වසංගතයත් එක්ක රට ඇතුලේ ආර්ථික ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. එතකොට ඒ ආර්ථික අර්බුදේ අපිට උග්‍ර විදිහට බලපාන්නේ අපි ගාව මහා ලොකු ඩොලර් සංචිත නැති හින්දා. තිබිච්ච ඩොලර් ටික අපි වියදම් කරනවා ඉන්ජෙක්ෂන් වලට සහ අනිකුත් සේවාවන් වලට. එතකොට විදේශීය සංචාරකින් නැති වෙනවා. අපේ මිනිස්සු ගිහිල්ලා උපයලා යවන එක නතර වෙනවා. එතකොට දැවැන්ත ප්‍රශ්නයක් අපිට නිර්මාණය වෙනවා. අණ්ඩු කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ මේ සමාජවාදී වචනෙන්ම කිව්වොත් ධනවාදී රටවල් වලට උණ හැදුනහම අපි වගේ දුප්පත් රටවලට හැදෙන්නේ උණ සන්නිපාත කියලා කියනවා. ඒ සන්නිපාත තත්ත්වයක් තමයි මේ පසුගිය කාලේ නිර්මාණය වුණේ ගරු මුරසනාරණ මන්ත්‍රීතුමනි. ඉතින් මම මේ සියලු දෙනාට මතක් කරනවා අපි ජාත්‍යන්තරයට පණිවිඩයක් දිය යුතු රටක් විදිහට ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා දෙකක් කොහෙවත් පොත්වල නැහැ. මේ ඔක්කොම ඉන්නේ Member of Parliament හැමෝම මේ රටට වග කියන 225ක් මේ ඉන්නේ. එතකොට විටෙන් විට කාලෙන් කාලට පක්ෂ වෙනස් කළා සමහර ලාවට එදා ප්‍රේමදාස මැතිතුමා ඝාතනය කරද්දී එදා විපක්ෂයට මේ උදවිය සතුටු වෙන්නේ නැති. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරන වෙලාවේ එදා විපක්ෂයට මේ උදවිය සතුටු වෙන්නේ නැති. ඒ සතුටු වෙච්ච උදවිය අද මේ එක එක පක්ෂ වලට ගිහිල්ලා සමහර ලාවට එදා ප්‍රේමදාස මැතිතුමා ඝාතනය කරන වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි වෙනත් පක්ෂ කරේ මිනිස්සු අතර සමගි ජන බලවේගෙත් එක්ක හරි එක්සත් ජාතික පක්ෂෙත් එක්ක හරි සම්බන්ධ වෙලා ඇති. බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කරන වෙලාවේ එදා එක්සත් ජාතික පක්ෂයට පිරිස සමානට මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිල්ලා ඇති. එතකොට මේ 225 අතරින් බලය පිළිබඳව අපි හරි ක්‍රමයක් අපි ලබා ගත යුතුයි කියලා මම සිළු දිනාට යෝජනා කරනවා. කලින් කාලට එක එක් දේශපාලන පක්ෂ එක් දේශපාලන නායකයෝ මේ රට පාලනය කරලා. හැබැයි අදත් අපි දැක්ක විපක්ෂ නායකතුමා ඇත්තටම හොඳ කතාවක් කරා. ලස්සනයි. හැබැයි ඒ ලස්සන බිමේ ප්‍රතිචාර වලට ගලපෙන්නේ නැත්තම් අරගලේ හොඳ අපි කියනවා. හැබැයි ඉදා මේ අපේ ගෙවල් ගිනි තිබ්බේ මැයි 9 ප්‍රහාරෙන් පස්සේ මිනිස්සු 15කට 20කට ආසන්න ප්‍රමාණය මැරුණා. පැත්ත මොකක් වුණත් පාට මොකක් වුණත් ජාති මොකක් වුණත් මේ රට කොට නගන්න ඉන්න මිනිස්සු 60,000 ජීවිත එකේ කියලා මැරුණා. යුද හමුදාවේ ඉඳලා 40,000කට 50,000කට ආසන්න පිරිසක් මැරුණා. පූර්ණ කාලීන ආබාධිත වුණා තව 120,000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් කොහොමද රටක් විදියට දුවන්නේ? අපි
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 3ක් කාලයක් තිබෙනවා.
අපි එක තැනකට ඇවිල්ලා දැන් කල්පනා කළ යුතු තියෙනවා ජාත්‍යන්තරට පණිඩියත් ඇති සමහර ලාවට මේ එක් දේශපාලන පක්ෂ එක් දේශපාලන නායක ගත්තු තීන්දුව තීරණවල වැරදි අඩුපාඩු ඇති. අපි නෑ කියන්නේ. හැබැයි ඒ වැරද්දම විවේචනය කර ඉඳලා කරපු හැම හොඳක්ම යටපත් කරගෙන අපි ජාත්‍යන්තරට සපයන්නේම මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු කියලා නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වංචාකාරයෝ කියලා නම් ජාත්‍යන්තරේ උදව් කරයිද? සජිත් ප්‍රේමදාස මහත්තයාට හෙට අපි සහයෝගය දෙන්නම්. අන්න ජාත්‍යන්තරේ අනිත් පැත්තට ඇරිලා උදව් කරන්න එනවනම් අපි එන්නම් උදව් කරන්න. එහෙම වෙන්නේ නැහැ. අපි හිතුවා මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 පරදිනකොට මෛත්‍රීපාල සිසෙන් මහත්තයාට රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරයි කියලා. නෑ සහරන් කියලා බෝම්බ කරුවෙක් දාලා ආයෙ මේ කවුල් ජාලයක් බවට පත් කරා. රටක් විදිහට අපිට කවදාකවත් නැගිටින්න දෙන්නේ නැහැ. ජාත්‍යන්තරේ බොහොමයක් හටවල ලංගම් කියන්න බෑ. ඉතින් මම සීල දෙනාට යෝජනා කරනවා රටක් විදිහට මේ ඉදිරිපත් කරන අයවේ වැරදි අඩුපාඩු තියෙනවා නම් මෙන්න මේ අඩුපාඩු අපි මෙන්න මේ විදිහට හදමු කියලා ඔබතුමාලා යෝජනා කරන්න. අපි එකඟ වෙන්නම්. හැබැයි වැරද්ද විතරක් පෙන්නද්දි අඩුපාඩු විතරක් පෙන්නද්දි කොහොමද මේ රටක් ඉදිරියට යන්නේ? කතා කරන මාතුලත් අහගෙන ඉන්න ඔබ සීල දෙනා තුලත් ඇති වැරදි අඩුපාඩු. හැබැයි වැරද්දම දක්වලා හැමදාම අපි කරගෙන තියෙන්නේ ලබලා තියෙන්නේ පරාජයන් නම් පසුබෑම් නම් අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා 189කින් දිනෙව්වා. අපි දීර්ඝ කාලින සැලසුම් හැදුවා. හැබැයි වසර දෙකක විතර කාලෙකින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදරම යන්න වෙනවා. කවදාකවත් කවුරුවත් හිතුවද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ආපහු මේ දුර කාලය තුල ජනාධිපති වෙයි කියලා? එතුමා ජනාධිපති වුණා. බීබී ජේතුංග මහත්තයා ජනාධිපති වෙයි කියලා කවුරුවත් හිතුවද? එතුමා ජනාධිපති වුණා එදා. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාත් හෙට මේ රටේ නායකයෙක් බවට පත් වෙන්නේ නැති වෙයි කියලා ඔබ කිසිවෙක් විශ්වාස කරන්න එපා. සමහරවිට වෙන්න පුළුවන්. හැබැයි එදාට එතුමාත් මේ රට බාරගන්න නිර්මාණය වෙලා තියෙන මේ වගේ එකක් නම් මේ නිර්මාණය කරන්න හදන්නේ තවත් මිලේච්ඡත්වේ නම් කොහොමද රටක් ඉදිරි ඉස්සරහට යන්නේ? මිනිස්සුන්ට කන්න මොන නැහැ ගෙවල් වල. සාමාන්‍ය 225 එපා කියන එක 225 එකම තැනක ඝාතනය කරමු කියලා මිනිස්සු කතා වෙන්නේ. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයා නැතුව මේ අනිත් 224 කියලා කොහෙවත් කියන්නේ නැහැ. අනුරු කුමාර දිසානායක මහත්තයා නැතුව අනිත් 224 කියලා කියන්නේ නැහැ. දෙසී විසි පහම වග කියන්න ඕන මේ ප්‍රශ්නට කලින් කලට රටේ විධායක ජනාධිපතිතුරු හයයි ඒ හයන් තුන් දෙනෙක්ම පත් කරන්න ජනතා මුක්ති පෙරමුණ පූර්ණ කාලින සහයෝගය දීලා තියෙනවා. අපි කියන්නේ වැරදි කියලා. මං කියන්නේ දැන් මේ නිර්මාණය වෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපි සිරුදරයකට එකතු වෙලා කටයුතු කළ යුතු තියෙනවා.
ධර්මන්තුම අවසන් කරා.
දිස්ත්‍රික්කයෙන් ඉල්ලීම් කීපයක් තියෙනවා. ඇත්තරම ගරු මූලාසුරණුරු මන්ත්‍රීතුමා සිවිල් ආරක්ෂක බලකායට ගැටලුවක් තියෙනවා. ඒ අය කොළඹට ගේනකොට ඒ අයගේ වැටුප් පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේකට නිර්මාණය වෙලා තියෙන ආර්ථික අර්බුදයත් එක්ක මම ඉතාම ගෞරවයෙන් වර්තමාන ජනාධිපතිතුමාගෙන් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් ඉල්ලීමක් කරනවා. පිරිකුණාමල දිස්ත්‍රික්කයේ මේ සිවිල් ආරක්ෂක බලකායේ මේ බටපිරිස් කොළඹට ගේන එක නවත්තලා අඩුමතරමේ පිරිකුණාමල දිස්ත්‍රික්කයේ තුල රඳවලා ඒ අයට වගාව පිළිබඳව හරි මේ ආර්ථික අර්බුදයට විසඳුමක් විදිහට හරි මොන යම් ඔහු ව්‍යාපෘති කිහිපයක් අපිට හඳුල්ලා දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒත් එක්කම පිරිකුණාමලට විතරක් නෙමෙයි රටටම ප්‍රශ්නයක් වෙච්ච ගැටලුවක් මේක. පිරිකුණාමලේ මේක කතා කරන්න දමිළ නායකයෙක් නැති එක කණගාටුවක්. අතුරුදහන් වූවන්ගේ සංගමයේ ඉල්ලීමක් කරනවා. අපිට අපේ මිනිස්සු නැති වුණා කියලා ලියුම දෙන්න සහතිකයක්. එහෙම නැත්නම් මැරුණා මැරුණා කියලා ලියුම දෙන්න. මේ මිනිස්සුගේ ඉල්ලීම සාධාරණයි. සමහර භාර්යාවන්ට කසාද බඳින්න විදියක් නැහැ අපහු. සමහර මිනිස්සුන්ගේ දේපල පවර ගන්න විදියක් නැහැ. එයාලගේ ගිණුම් වල මුදල් තියෙන ඒ ටික ගන්න විදියක් නැහැ. මේ නීත්‍ය අනුකූල කටයුත්ත වෙනුවෙන් මම හිතනවා මේ දමිළ ඩයස්පෝරාව මැදිහත් වෙලා සමහර TN එකේ මන්ත්‍රීවරු මේ කෑ ගහන තරම් යකෙක් බිල්ලෙක් මේක ඇතුලේ නැහැ. මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන මේ අවම පහසුකම් ටික හරි මේ සාධාරණ අපි ඉෂ්ට කළ යුතුව තියෙනවා කියලා මතක් කරනවා. ඒත් එක මතක් කරන්න ඕනේ ගරු මුලාසරණුරු මන්ත්‍රීතුමනි, ඇත්තරම රටක විනයක් නැති එක ලොකු ගැටලුවක්. සමහර රටවල් වල දීර්ඝ කාලීනව වසර ගණනාවක් තිස්සේ යුද හමුදාවට දාලා පුහුණුවක් දීලා අය අයව එළියට දාලා තියෙනවා. අපේ ලංකාවේ පාසල් පද්ධති තුල ශිෂ්‍ය බට බලකාය ශක්තිමත් කරන්න කටයුතු කළ යුතුයි කියලා මම ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම දූෂණ මර්ධන අංශය පොලිසිය ගත්තාම දූෂණ මර්ධන අංශය සමහර නිලධාරීන් තමන්ගේ වැටුපෙන් තෙල් ටික ගහගෙන තමන්ගේ මෝටර් බයික් එක අරගෙන තමයි මේ සේවාවන් වලට යන්නේ. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ. පටක විනාඩියක් දෙන්න කවුරු මන්ත්‍රීතුමා?
මම විනාඩි දෙකක් වැඩිපුර දීලා තියෙනවා.
තව එක විනාඩියක් දෙන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ආර්ථික අරුබුදයේත් එක පොලිස් නිලධාරීන්ට ගැටලුවක් තියෙනවා. මම ඉල්ලීමක් කරනවා තමන්ගේ ගම ආසන්න පොලිස් ස්ථානයකට කැමති අයට ඒ ස්ථාන මාරු ලබා ගන්න අවශ්‍ය කරන කටයුතු සිද්ධ කළ දෙන්න කියලා මම ඊටම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම පොලිස් බඳවා ගැනීම නතර වෙලා තිනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මතක් කරමින් අවසානයේ මතක් කරනවා ගරු මුලාසරණුරු මන්ත්‍රීතුමා, විපක්ෂ නායකතුමා චෝදනා මුකේමයි ජනාධිපතිතුමාට කතා කරේ. කවුරුත් නැහැ සැඩ පහරකට පැනලා එක්කෝ සැඩ පහරට ආවෙච්ච කෙනෙක් හෝ කණ්ඩායමක් බේරගන්න. හැබැයි රන්ලි කුරුසික මහත්තයා මේ සැඩ පහරට පැනලා තියෙනවා. මිනිසුන්ට කෑ ගහන්න පුළුවන්, හූ කියන්න පුළුවන්, ඔල්ලොර සඳෙන්න පුළුවන්,
මෙන්න
මේ විදිහට පීඩන්න කියලා කියන්න පුළුවන්. හැබැයි මේ පහරට පැනපු මිනිහයි දන්නේ මේ රලේ පහරේ තරම. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ඉතාම නිහතමාන ඉල්ලීමක් මේ විපක්ෂ නායකතුමා, ඒ වගේ මේ විපක්ෂ නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂණින් කරනවා මේ ආයවැයට සහයෝගය දීලා ජාත්‍යන්තරයට අවශ්‍ය කරන සුබ පණිවිඩයක් අපි හැමෝම එකට එකතු වෙලා දෙමු කියලා යෝජනා කරමින් මතක් කරන අවසානයේ මේ විපක්ෂයේ සියලු දෙනාට සබඳ අපි කඳු නොවෙමු, උණුන් පරයා නැගෙන සුනිලදිය දහරවෙමු, එකම ගඟකට වැටෙන කියලා සිහිපත් කරමින් සියලු දෙනාට සුබදායක හිටක් ප්‍රාර්ථනා කරමින් නිහඬව ස්තුතියි.
ගරු චාල්ස් නිමලන් නාදන් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ වැඩි 12ක කාලයක් තිබෙනවා.
නන්දි තලමරංගන උරුපිනවර්ගලේ, இன்று பாதுகாப்பு அமைச்சு பொதுமக்கள் பாதுகாப்பு அமைச்சு தொடர்பான இன்றைய விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கிறது. இந்த 23ஆம் ஆண்டு வரவு செலவு திட்டத்தில் பாதுகாப்பு அமைச்சுக்கு 410 பில்லியன்கள் ரூபாய் ஒதுக்கப்பட்டிருக்கிறது. தற்பொழுது நாட்டினுடைய நெருக்கடி நிலை, அரச நியமனங்கள் நிப்பாட்டப்பட்டிருக்கிறது, புதிய கட்டிடங்கள் கட்டுவதற்கு அனுமதி இல்லை, வைத்தியசாலைகளில் பாடசாலைகளில் விவசாயிகளுடைய கடத்தொழிலாளர்களுடைய அன்றாட தேவைகளை பூர்த்தி செய்ய முடியாத அளவில் இலங்கையினுடைய பொருளாதார நிலைமை இருக்கிறது. அப்படியான இந்த நேரத்தில் கடந்த வருடம் 2022ஆம் ஆண்டு 373.05 பில்லியன்கள் ரூபாய் ஒதுக்கப்பட்ட போது, தற்போது 2023ஆம் ஆண்டு 410 பில்லியன்கள் ரூபாயை பாதுகாப்பு அமைச்சுக்கு ஒதுக்கப்பட்டிருக்கிறது. அதாவது 36.95 பில்லியன்கள் ரூபாய் கடந்த வருடத்தை விட மேலதிகமாக பாதுகாப்பு அமைச்சுக்கு ஒதுக்கப்பட்டிருக்கிறது. இது இலங்கையினுடைய பொருளாதார நிலைமையை மேலே கொண்டு வருவதற்கு ஒரு ஆக்கப்பூர்வமான செயல் திட்டம் அல்ல. ஒரு இராணுவத்துக்கு இலங்கையை போன்ற ஒரு சிறிய நாட்டுக்கு இலங்கையை சுற்றி கடல் சூழல் இருக்கின்ற போது தற்பொழுது இருக்க நெருக்கடி நிலைமையில் 410 பில்லியன்கள் ரூபாய் ஒதுக்குவது என்பது இலங்கையின் பொருளாதார கொள்கை அல்லாத ஒரு நாடாக இலங்கை இருக்கிறது. ஒரு இராணுவ கொள்கையோடு இராணுவத்தோடு ஆட்சியாளர்கள் பயணிக்க வேண்டிய எழுதப்படாத சூழ்நிலையில் ஆட்சியாளர்கள் இருக்கிறார்கள். அதன் தொடர்ச்சியாகத்தான் இந்த பணம் ஒதுக்கப்படுகிறது. ஆகவே இது பொருளாதாரத்திற்கு மிகவும் ஆபத்தான விடயம் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, கடந்த 19ஆம் தேதி வவுனியாவினுடைய கச்சேரிக்கு நாட்டினுடைய ஜனாதிபதி பாதுகாப்பு அமைச்சர் வந்திருந்தார். வந்திருந்த போது என்னால் ஒரு கோரிக்கை விடப்பட்டது. மன்னார் மாவட்டத்தினுடைய மன்னார் தீவினுடைய பிரதானமான நுழைவாயிலில் ஒரு சோதனை சாவடி இருக்கிறது. அந்த சோதனை சாவடி 2019ஆம் ஆண்டு ஈஸ்டர் குண்டு தாக்குதலின் போது அவசரமாக போடப்பட்ட ஒரு சோதனை சாவடி. ஆனால் இலங்கையில் எல்லா இடமும் போடப்பட்டது, பின்பாக எடுக்கப்பட்டது. இந்த சோதனை சாவடி மட்டும் இன்று வரை மிகவும் ஒரு விஸ்தரித்த நிலையில் அந்த சோதனை சாவடி நடைபெற்றுக் கொண்டிருக்கிறது. தொடர்ச்சியாக நாங்கள் கதைக்கின்ற போது இராணுவத்தினர் கூறுகின்றார்கள், போதவசத்தை தடுப்பதற்காக அந்த சோதனை சாவடி இருப்பதாக. நான் அதை ஏற்றுக்கொள்கிறேன். சோதனை செய்வதன் மூலம் போதைப் பொருளை கட்டுப்படுத்த முடியுமா இருந்தால் அதற்கும் நான் எதிரானவன் அல்ல. ஆனால் ஒரு இராணுவ புலனாய்வின் மூலமாக அந்த போதைப் பொருளை கட்டுப்படுத்த முடியும். இப்ப இலங்கையில் பல இடங்களில் போதைப் பொருள் பிடிபடுகிறது. அண்மையில் கூட ஐஸ் போதைப் பொருள் அதிகமான போதைப் பொருள் தென்போதில் பிடிபட்டது. அந்த மாவட்டத்தில் உடனே சோதனை சாவடி போட்டார்களா? இல்லை. இந்த சோதனை சாவடி என்பது மிகவும் ஒரு மன்னார் மாவட்டத்திற்கு, மன்னார் நகரப்பகுதிக்கு, மன்னார் தீவுக்கு வருகின்ற மக்கள் அல்லது தீவிலிருந்து வெளி செல்ற மக்களுக்கு ஒரு அசௌகரியமான ஒரு சூழலை தொடர்ச்சியாக ஏற்படுத்தி கொண்டு வருகிறது. நான் இந்த விடயம் தொடர்பாக ஜனாதிபதியிடம் கோரிக்கை விடுத்த போது வன்னி கமாண்டர் அந்த இடத்தில் பிரசன்னமாயிருந்தார். அவர் கூறியிருந்தார் அதை எடுக்க முடியாதுன்னு கூறியிருந்தார். நான் அப்போது கேட்டிருந்தேன் அதை சற்று இடமாற்றம் செய்ய முடியுமா என்று நான் கேட்டிருந்தேன். ஏனென்றால் அந்த இடம்தான் மன்னாரில் ஒரு சிறுவர் பூங்காவாக, ஒரு பார்க்காக செய்வதற்கு ஜூடியால் எல்லா ஆயத்தங்களும் செய்யப்பட்டு வேலைகள் ஆரம்பிக்கப்பட இருக்கிறது. ஆனால் இராணுவ சோதனை சாவடி அந்த இடத்தில் இருக்கின்ற காரணத்தினால் அந்த ஜூடியால் அந்த வேலையை ஆரம்பிக்க முடியவில்லை. நான் பாதுகாப்பு அமைச்சினுடைய செயலாளர் கமல் குரன் அவர்களுக்கு இந்த நேரத்தில் நான் இந்த கோரிக்கையை விடுக்கிறேன். அந்த ஒன்று சோதனை சாவடியை அந்த இடத்திலிருந்து அகற்ற வேண்டும். அப்படி இல்லாவிட்டால் அந்த ஜூடியே செய்ய முயற்சிக்கின்ற அந்த பாக்கை கட்டுவதற்கு நீங்கள் இடம் விட்டு அந்த சோதனை சாவடியை அதை ஒரே வேதான் இருக்கிறது. தள்ளாடி இராணுவ முகாமுக்கு அண்மையில் கூட அதை கொண்டு செல்லலாம். எங்கு போனாலும் அந்த ஒரு பாதையால் தான் மன்னார் தீவில் இருந்து வெளியில் செல்ல முடியும். ஆகவே அந்த சோதனை சாவடி ஆக குறைந்தது இடமாற்றம் செய்து தர வேண்டும் என்று நான் பாதுகாப்பு அமைச்சினுடைய செயலாளர் கமல் குணரத்ன அவர்களிடம் இந்த சபையினூடாக கோரிக்கை வைக்க விரும்புகின்றேன். அதே போல இந்த தொடர்ச்சியாக 2009ஆம் ஆண்டு யுத்தம் முடிவிட்டதன் பிற்பாடு அந்த காலத்தில் இராணுவத்தினர் பல ஏக்கரிடங்களில் நிலை கொண்டிருந்தார்கள். அந்த நிலை கொண்டிருந்த அதே சமயம் தற்பொழுதும் கூட அதே விஸ்தரிப்புடன் இருக்கிறார்கள். சில இராணுவ முகாம்களை மேலும் அதிகரிக்கிறார்கள். குறிப்பாக மன்னார் மாவட்டத்தில் இருக்கின்ற விடுதல் தீவு ரெய்னிங் ஸ்கூல் என்று சொல்ற அந்த இராணுவத்தினுடைய பயிற்சி முகாம், ஏற்கனவே நான் நினைக்கிறேன் ஃபாரஸ்ட் திணைக்களத்திடம் இருந்து அவர்கள் 400 ஏக்கர் பெற்றுக் கொண்டதாக அவர்கள் இருக்கிறார்கள். ஆனால் தற்பொழுது 1500 ஏக்கருக்கு மேற்பட்ட நிலங்களை அபகரித்து வைத்திருக்கிறார்கள். யுத்தம் இல்லாத காலத்தில், யுத்தம் 2009ஆம் ஆண்டு யுத்தம் நடைபெற்ற போது கூட அந்த சன்னார் ஈச்சிலவக்கையில் இருக்கின்ற அந்த இராணுவ முகாம் இருக்கவில்லை. யுத்தத்தின் பிற்பாடு அது புதிதாக அமைக்கப்பட்டு இன்றைக்கு 1500 ஏக்கர் நிலங்களில் அந்த இராணுவ முகாம் இருக்கிறது. நான் அதை கேட்டபோது இல்லை, 400 ஏக்கர் நிலங்கள் தான் இருக்கிறது என்றார்கள். நில அளவை திணைக்களத்தை பிரதேச செயலாளர் ஊடாக அல்லது மாவட்ட செயலாளர் ஊடாக அதை அளப்பதற்கு வலுக்கிட்டால் அதிகாரிகள் வந்து இராணுவ முகாமை நாங்கள் எப்படி அளப்பதென்ற ஒரு அச்சுணர்வு இருக்கிறது. ஆகவே ஒரு இராணுவம் என்பது மக்களுக்கு இடையூறு ஏற்படுத்துகிற வகையில், மக்களுடைய நிலங்களை அபகரிக்கிற வகையில் இந்த செயல்பாடு நடைபெற்றுக் கொண்டிருக்கிறது. இதேபோல முல்லைத்தீவு மாவட்டத்தினுடைய வட்டுவால் பிரதேசத்தில் இருக்கின்ற கோட்டபாய கடற்படை முகாம் என்பது யுத்தத்துக்கு பிற்பாடு அந்த முகாம் அமைக்கப்பட்டது. தற்பொழுது 671 ஏக்கர் நிலங்களை கடற்படை வைத்திருக்கிறது. அந்த 671 ஏக்கருக்குள் அரச காணி இருக்கிறது, தனியார் காணிகள் இருக்கிறது, மக்களுக்கு பிரதேச வழங்கப்பட்ட பொமிக்காணிகள் இருக்கிறது. ஆனால் அதை மக்களுக்கு கொடுப்பதற்கு ஒரு கடற்படை முகாமுக்கு, அது முல்லைத்தீவு நகர்ப்பகுதியில் 671 ஏக்கர் நிலங்களை அபகரிப்பதாக இருந்தால் அதனுடைய எதிர்கால சிந்தனை, எதிர்கால மனநிலை பற்றி மக்கள் எங்களுடைய மக்கள் அச்சம் கொள்கிறார்கள். அந்த பிரதேசம் சிங்களமயப்படுத்தப்பட்ட பிரதேசமாக எதிர்காலத்தில் வருவதற்கு இராணுவம் முயற்சி செய்கின்ற என்ற மனநிலைத்தான் நான் இந்த கருத்தை சொல்கின்றேன். அந்த நிலங்களுக்குள் இராணுவம் கூறுகின்றது, ஒரு சிலர் தங்களுக்கு அந்த நிலங்களை வழங்குவதற்கு சம்மதித்துள்ளார்கள். நான் கேட்க விரும்புகின்றேன், அந்த சம்மதிக்காதவர்களுடைய நிலங்களை, சம்மதிக்கிறவர்களுடைய நிலங்களை ஒரே நேரத்தில் அளவீடு செய்து அதே நேரம் சம்மதிக்கிறவர்கள் நிலங்களை நீங்கள் எடுப்பதாக இருந்தால், சம்மதிக்காதவர்களுடைய நிலங்களை சமநேரத்தில் அதே நேரத்தில் அவர்களும் ஒப்படைப்பதற்கு தயாராக இராணுவம் இருக்கிறதா என்றால் இல்லை. தொடர்ச்சியாக 2009 ஆண்டு முதல் இராணுவ கட்டுப்பாட்டுகள் இருக்கின்ற நிலங்கள் மக்களுக்கு பயனற்ற நிலங்களாக இருக்கின்ற போது, அந்த குடும்பத்திற்கு அவசரமான பணத்தேவை ஏற்படுத்துகின்ற போது, அல்லது இந்த நிலம் இனி இராணுவம் விடாது என்ற மனநிலை இருக்கின்ற போது, ஒரு சிலர் அந்த நிலத்தை இராணுவத்திற்கு கொடுத்து தங்களுடைய குடும்ப தேவைகளை அல்லது அந்த வீட்டில் திருமண விடயங்கள் அல்லது அந்த பிள்ளைகளுடைய கல்வி விடயங்களை நாங்கள் செய்யலாம் என்ற ஒரு மனநிலைக்கு அவர்கள் வரக்கூடும், அதான் உண்மையாகவும் இருக்கும். ஆனால் சம்மதிக்கிறார்கள் என்ற காரணத்தினால் 2009 ஆண்டிலிருந்து 2022 ஆண்டு முதல் ஒரு நிலத்தை நீங்கள் வைத்திருப்பீர்களா இருந்தால் அந்த மக்களுடைய மனநிலை தற்பொழுது மாறும். ஆகவே இராணுவத்தினர் வந்து வெளிப்படையாக அந்த கடற்படை பட்டுவால் இருக்கின்ற கோத்தபாய கடற்படை முகாம் தொடர்பான தெளிவான விடயத்தை இராணுவம், பாதுகாப்பு அமைச்சருடைய செயலாளர் அல்லது கடற்படை தளபதி, இந்த இராணுவம் கடற்படை முகாம் தொடர்பாக கதைப்பதற்கு தயாராக இருந்தால் நான் மக்கள் சார்பாக அல்லது ஒரு மக்கள் பிரதிநிதியாக நான் கதைப்பதற்கு தயாராக இருக்கின்றேன். ஆனால் அங்கு எந்த விதமான ஒரு நல்லெண்ண சமிச்சையும் இருந்ததாக இல்லை. இதேபோல வடமாகாணத்தில் பல நிலங்கள், பல காணிகள், விவசாய நிலங்கள், மக்களுடைய சொந்த காணிகள் விவசாயம் செய்ய முடியாமல்
இருக்கின்ற
விவசாயம் செய்ய முடியாமல் இருக்கின்ற போது அந்த விவசாய காணிகளை இராணுவம் அபகரித்து அதில் விவசாயம் செய்து சந்தைப்படுத்துகின்ற நிலைமை ஒன்று இருக்கிறது. அண்மையில் வலிகாமம் வடக்கிற்கு நானும் கௌரவ பாராளுமன்ற உறுப்பினர் சிறிதரன் அவர்களும் சென்றிருந்தோம். மயிலிட்டு பிரதேசத்தில் மக்கள் 91 ஆண்டு நினைக்கிறேன் அவர்கள் இடம்பெயர்ந்து இன்று வரை அந்த சொந்த நிலங்களுக்கு செல்ல முடியாமல் இருக்கிறார்கள். பலாலியினுடைய அந்த விஸ்தரிப்பு நிலங்களுக்குள் இருக்கிறது. அங்கிருக்கிற விவசாயிகள் விவசாயம் செய்ய நிலமில்லை, ஆனால் மருதனாமடம் சந்தைக்கு பலாலி இராணுவ முகாமில் இருந்து ஒரு நாளைக்கு 3000 கிலோ தக்காளி பழம் சந்தைப்படுத்துகிறார்கள். இராணுவத்தினுடைய தக்காளி பழம் மருதனாமடம் சந்தைக்கு வருகின்ற போது வியாபாரிகள் அதை விற்க முடியாமல், விவசாயிகள் அதை அவர்கள் சரியான பெறுமதியை எடுக்க முடியாமல் திண்டாடுகிறார்கள். இவ்வளத்திற்கும் இராணுவம் விவசாயம் செய்கின்ற நிலம் அந்த மக்களுடைய, அந்த வியாபாரிகளுடைய, அந்த விவசாயிகளுடைய சொந்த நிலம். அந்த நிலத்தில் இராணுவம் விவசாயம் செய்து மருதனாமடம் சந்தைக்கு அதை சந்தைப்படுத்துகின்ற நிலைமை தற்பொழுது நடந்து கொண்டிருக்கிறது. பலர் கூறுவார்கள், நீங்கள் தமிழ் டிஎன்எம்பிமார் தொடர்ச்சியாக இராணுவத்தை குறை கூறுகிறீர்கள் என்று. நான் இராணுவத்தால் தமிழ் மக்கள் பாதிக்கப்பட்டார்கள் அந்த உணர்வு இருக்கிறது, அந்த உணர்விலும் நான் கதைப்பேன். ஆனால் தற்பொழுது இராணுவத்தில் இருக்கின்ற அந்த நிலங்களை, மக்களுடைய நிலங்களை ஏன் அந்த மக்களுக்கு கையளிப்பதற்கு இராணுவம் பின்னுக்கு நிற்கிறது என்றால் அதற்கு பதில் இல்லை. ஆட்சியாளர்கள் இராணுவத்திற்கு கட்டளை இடுகின்ற அல்லது இராணுவத்திற்கு ஆலோசனை கூறுகின்ற அந்த அதிகாரத்தில் ஆட்சியாளர்கள் இல்லை, அது ஜனாதிபதி உட்பட. ஆகவே இந்த செயல்பாடு எதிர்காலத்தில் மக்களுக்கு ஆக்கப்பூர்வமானதாக அமையாது என்பதையும் கூறி, இராணுவம் காணிகள் தொடர்பாக பாதுகாப்பு அமைச்சினுடைய செயலாளர் கமல் குணரத்ன அவர்கள் மக்களுடைய நிலங்களை மக்களுக்கு ஒப்படைப்பது தொடர்பாக ஆக்கப்பூர்வமாக சிந்திக்க வேண்டும் என்று இந்த சபையினூடாக நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
நன்றி அனுபல்ல நீல பிரதாரன்.